SBS live streams and podcasts are supported by advertising.
ඔබ රැඳී සිටින්නේ SBS සිංහල සේවය සමකෙන්. වැඩිතුර තොරතුරු දැන ගැනීමට පිවිසෙන්න sbs.com.au/sinhala වෙබ අඩවියට.
ඔබ SBS සිංහල ගුවන්විදුලිය සමගින්.
ඔස්ට්‍රේලියාවේ අධ්‍යාපන ක්‍රමය තුළ විශේෂ අවශ්‍යතා ඇති දරුවන්ට තම අධ්‍යාපන කටයුතු සාර්ථකව සිදුකර ගැනීම සඳහා පවතින විවිධ උපකාරක සේවා පිළිබඳව සොයා බලන්න SBS සිංහල සේවේ අපි හිතුවා. ඉතින් දරුවන් තුළ පවතින ADHD, anxiety වැනි තත්ත්වයන් හඳුනාගෙන එවැනි දරුවන්ට තම අධ්‍යාපන කටයුතු පහසුවෙන් සිදුකර ගැනීම සඳහා ඔස්ට්‍රේලියාවේ ගුරුවරුන් සහ පාසල් පද්ධතිය විසින් කටයුතු කරන ආකාරය පිළිබඳව තොරතුරු ගෙනෙන්න අද දවසේ අපත් සමග සම්බන්ධ වෙනවා වික්ටෝරියා ප්‍රාන්තයේ පාසල් ගුරුවරියක ලෙස කටයුතු කරන නිරුක්ෂි ෆර්නැන්ඩෝ. ඉතින් අයිබෝන් කියලා පිළිගන්නවා නිරුක්ෂි ඔබව අද දවසේ අපේ මේ සාකච්ඡාවට.
අයිබෝන් දිනේෂ්.
හොඳයි නිරුක්ෂි, ඉතින් අපි මුලින්ම දැනගන්න කැමති මේ ADHD, anxiety වගේ මානසික සෞඛ්‍ය ගැටලුවලට මුහුණ දෙන දරුවන් හඳුනාගන්න ඔස්ට්‍රේලියානු පාසල් පද්ධතිය තුළ පවතින ක්‍රමවේද මොනවද කියලා.
ඔව් දිනේෂ්, සාමාන්‍ය සිසුන්ට වගේම මානසික සෞඛ්‍ය ගැටලු සහිත සිසුන්ටත් තම අයිතිවාසිකම් තියෙන්න ඕන කියලා ඔස්ට්‍රේලියානු රජය විශ්වාස කරනවා. ඒ නිසාම ඒ දරුවන්ට තමන්ගේ උපරිම හැකියාවන් කරා ළඟා වෙන්නට උසස් තත්ත්වයේ පාසල් පද්ධතියක් තියෙන්න ඕන කියලත් රජය විසින් සනාථ කරලා තියෙනවා. ඉතින් එවැනි දරුවන් හඳුනා ගැනීම පිළිබඳව පාසල් මට්ටමින් බොහෝ වෙලාවට ගුරුවරුන්ගේ මැදිහත්කාරය තමයි වැඩිපුර ලැබෙන්නේ. ගුරුවරයෙකු එවැනි දරුවෙකුගේ යම්කිසි අසාමාන්‍ය ගති ලක්ෂණ නිතර නිතර නිරීක්ෂණය කරනවා නම් ඒ ගැන පාසලේ ඉන්න විශේෂ අවශ්‍යතා ඇති අංශභාර ගුරුවරයාට දැනුම් දීලා ඒ පිළිබඳ නිරීක්ෂණ ඇතුළත් වාර්තාවක් සකස් කරනවා. ඒ වගේම බොහෝ වෙලාවට ගුරුවරයෙක් විතරක් නෙමෙයි, ගුරුවරු කීප දෙනෙක්ගේම නිරීක්ෂණ ඊට ඇතුළත් කරනවා. ඊට පස්සේ ඒ අදාළ අංශභාර ගුරුවරයා ඒ පිළිබඳව දෙමව්පියන්ටත් දැනුම් දීලා දරුවාව අදාළ වෛද්‍ය වාර්තාවක් ලබා ගන්න යොමු කරනවා. ඒක තමයි මූලික වශයෙන් කෙරෙන්නේ. ඊට පස්සේ වෛද්‍ය වාර්තාවේ ප්‍රතිඵල අනුව ඒ දරුවා යම්කිසි මානසික සෞඛ්‍ය ගැටලුවකින් පෙළෙනවද, ඒ සම්බන්ධයෙන් පාසලක් වශයෙන් සහාය දක්වන්න ඕනේ කොහොමද කියලා තීරණය කරනවා. ගොඩක් වෙලාවට ඒ වෛද්‍ය වාර්තාවෙම ඇතුළත් කරනවා කොහොමද අපි ඒ දරුවන්ට සහාය දක්වන්න ඕනේ කියලා. මූලිකවම මානසික සෞඛ්‍ය ගැටලු සහිත දරුවන් හඳුනා ගැනීම සම්බන්ධයෙන් අනුගමනය කරන්නේ අන්න ඒ වගේ ක්‍රියාවලියක්. එතකොට පාසලේ මැදිහත්කාරීත්වය ඒ විදිහට තමයි ලැබෙන්නේ. ඊට අමතරව අපි හිතුවොත් දෙමව්පියන් විසින් තමන්ගේ දරුවාගේ යම්කිසි මානසික ගැටලුවක් පිළිබඳව නිරීක්ෂණය කළා වෛද්‍ය වාර්තාවක් පෞද්ගලිකව ලබාගෙන තියෙනවා නම් ඒ පිළිබඳව පාසල දැනුවත් කරලා අදාළ සහාය දරුවා වෙත ලබා ගන්නට හැකියාවක් තියෙනවා. යම්කිසි ගුරුවරයෙකු මානසික සෞඛ්‍ය ගැටලුවක් නිරීක්ෂණය කරනවා නම් ඒ වාර්තා කිරීම පාසල් නීති පද්ධතිය රෙගුලාසි වලට අනුව අනිවාර්ය දෙයක්. ඒ නිසාම බොහෝ ගුරුවරු තමන්ගේ වෘත්තීය වගකීම නිසා වගේම දරුවාගේ සුභසිද්ධිය උදෙසා එම ගැටලු වාර්තා කිරීම සිදු කරනවා. ඉතින් අන්න ඒ විදිහට තමයි මූලික වශයෙන් පාසල් පද්ධතිය තුළ දරුවෙකුගේ මානසික සෞඛ්‍ය ගැටලු හඳුනා ගැනීම සිදු කරන්නේ.
හොඳයි නිරුක්ෂි, ඉතින් විශේෂ අවශ්‍යතා ඇති දරුවන් සඳහා පහසුකම් සැපයීමට පාසල් තුළ ඇති වැඩසටහන් වගේම පාසල් විසින් ලබා දෙන පහසුකම් පිළිබඳවත් අපි දැනගන්න කැමතියි.
ඔව් දිනේෂ්, මං හිතන්නේ ඒක ගොඩක් වැදගත් වෙන ප්‍රශ්නයක් අපිට. මොකද විශේෂ අවශ්‍යතා ඇති දරුවන් වෙනුවෙන් රජයෙන් ආධාර මුදලක් අනිවාර්යෙන් වෙන් කරනවා. ඒ ආධාර මුදල් ලබා ගැනීමට නම් යම් යම් නිර්ණායක වලට යටත් වෙන්න ඕනේ. උදාහරණයක් වශයෙන් ගත්තොත් දැඩි ඕටිසම් තත්ත්වයක් තියෙන දරුවෙකුට ඒ ආධාර මුදල් අනිවාර්යම ලැබෙනවා. නමුත් මද ඕටිසම් තත්ත්වයක් තියෙනවා නම් ඒ ආධාර මුදල් ලැබෙන්නේ නැහැ. ඉතින් ඒ ඔස්සේ දරුවාව පන්ති කාමරය තුළදී ඉගෙනීම් වැඩ කටයුතු සඳහා පෞද්ගලිකව සහාය ලබා දීම සඳහා ගුරු සහායක කෙනෙක්, එහෙම නැත්නම් ටීචර් ඒඩ් කෙනෙකු ලැබෙනවා. හැබැයි ඒ ටීචර් ඒඩ් කෙනෙක්ව ලැබෙන්න නම් දරුවාට ඒ ආධාර මුදල් ලැබෙන්නත් ඕනේ රජයෙන්. ඊට අමතරව දරුවාගේ පෞද්ගලික අවශ්‍යතා අනුව ඔහුට හෝ ඇයට සහාය ලබා ගැනීම සඳහා විවිධ වූ උපකරණ ලබා ගැනීමටත් හැකියාවක් තියෙනවා. අපි උදාහරණයක් වශයෙන් ගත්තොත් ශ්‍රවණ ආබාධයක් තියෙන දරුවෙක් නම් පන්ති කාමරය තුළදී ඒ ශ්‍රවණ ආධාරක පාවිච්චි කරන්නට ඒ මුදල වෙන් කෙරෙනවා. විශේෂයෙන් ප්‍රාථමික පන්තිවලදී ලිවීම කියවීම සහ ගණිතය යන විෂයන් වලට සහාය වෙන්න iPad tabs යොදාගෙන විවිධ වූ app පාවිච්චි කරන අවස්ථාත් තියෙනවා. කොහොම වෙතත් විශේෂ අවශ්‍යතා ඇති දරුවන් එක් එක්කෙනාට වෙනස් නිසා හැම වෙලාවකම දරුවගේ පෞද්ගලික ඉගෙනුම් අවශ්‍යතා සලකා බලනවා. එහෙම පෞද්ගලික ඉගෙනුම් අවශ්‍යතා සලකා බලලා ඒකට වෙනම සැලැස්මක් සකස් කරනවා. ඒ සැලැස්මට අපි කියන්නේ ඉන්ඩිවිජුවල් ලර්නින් ප්ලෑන් කියලා. තවත් කාරණාවක් වෙන්නේ ඇන්සයිටි, ADHD වගේ මානසික සෞඛ්‍ය ගැටලු වලින් පෙළෙන දරුවන්ට හැසිරීම් පාලනය සඳහා, එහෙමත් නැත්නම් බිහේවියර් මැනේජ්මන්ට් සඳහා වෙනම සැලසුම් සකස් කරලා තියෙනවා. ඒ වගේම මේ සැලසුම් අදාළ ගුරුවරුන්ට කියවලා බලලා දරුවා පිළිබඳ මනා සහ අනිවාර්ය අවබෝධයක් ලබා ගැනීමට ආධාර වෙනවා. ඒ බිහේවියර් මැනේජ්මන්ට් ප්ලෑන් එක ගොඩක් වෙලාවට දරුවාගේ පෝර්ටල් එකේ ඇතුළත් කරලා තියෙනවා. එතකොට ඕනම ගුරුවරයෙකුට ඒ පෝර්ටල් එකට ගිහිල්ලා ඒ ගැන කියවලා බලන්න පුළුවන්. ඒ වගේම විශේෂ අවශ්‍යතා තියෙන දරුවන් සඳහාම පමණක් වෙන් වූ පාසලුත් තියෙනවා, විශේෂ අවශ්‍යතා සහිත. නමුත් සාමාන්‍ය ළමුන් සමග මුහුවිය හැකි මට්ටමේ ඉන්න දරුවන් සඳහා පාසල තුළම විශේෂ වැඩසටහන් තියෙන අවස්ථාවලුත් තියෙනවා. උදාහරණයක් වශයෙන් ගත්තොත් පැකිනම් ද්විතීය පාසලේ එවැනි දරුවන් සඳහා වෙන් වූ වෙනම ශාලාවක් තියෙනවා. ඒ ශාලාව තුළ දරුවාට වෙනම කාලච්ඡේදයක් වෙන් කළා, පොත්පත් අනුසාර කරන්න, ඒ වගේම ක්‍රීඩා උපකරණ පාවිච්චි කරන්න, ඉන්ඩෝ ගේම්ස් වැනි ක්‍රියාකාරකම් වලේ දෙන්න අවස්ථාව සලස්සලා දීලා තියෙනවා. ඉතින් ගොඩක් වෙලාවට පාසල මතත් දරුවාට සැපේන පහසුකම් වෙනස් වෙන අවස්ථාවල් තියෙනවා. ඉතින් අන්න ඒ විදිහට තමයි ගොඩක් පාසල් මට්ටමින් එවැනි දරුවන්ට ආධාර කරන්නේ.
ඔව් නිරක්ෂිත, ඇන්සයිටි, ADHD වැනි මානසික සෞඛ්‍ය ගැටලුවලට මුහුණ දෙන ළමයින්ගේ අධ්‍යාපනය සඳහා උපකාර කිරීමට ගුරුවරුන් ලෙස ඔබ අනුගමනය කරන විශේෂ ක්‍රමවේද මොනවද කියලා අපි දැනගන්න කැමතියි.
ඔව් දිනේෂ්, ඒ වගේ මානසික සෞඛ්‍ය ගැටලු තියෙන ළමයින් බොහෝ ප්‍රමාණයක් මම සේවය කරන පාසලෙත් ඉන්නවා. ඉතින් විශේෂයෙන් එවැනි දරුවෙක් තමන්ගේ පන්තියක ඉන්නවා කියලා දැනගත්තහම ගුරුවරු වශයෙන් අපි කරන පළවෙනි දේ තමයි ඒ දරුවගේ පෞද්ගලික අධ්‍යාපන සැලැස්ම, එහෙමත් නැත්නම් ඉන්ඩිවිජුවල් ලර්නින් ප්ලෑන් එක කියවලා බලන එක. ඊට පස්සේ අපි පාඩම් සකස් කරනකොට ඒ දරුවගේ අවශ්‍යතාවලට, ඒ වගේම සෙසු දරුවන්ගේ අධ්‍යාපන මට්ටමත් සලකලා බලලා පාඩම් සකස් කරනවා. උදාහරණයක් වශයෙන් ගත්තොත් මගේ පන්තියේ ඉන්න දරුවෙකුගේ වඩාත්ම සාර්ථක ඉගෙනුම් ක්‍රමය වීඩියෝ හරහානම් මම මගේ පාඩම් සැලසුමට වීඩියෝ එකක් ඇතුළත් කරනවා. ඒ වගේම සාමාන්‍ය ළමයින්ට දෙන හෑන්ඩ් අවුට් එකක් අර දරුවට කරන්න අමාරු නම් ඒ දරුවට මම වෙනමම හෑන්ඩ් අවුට් එකක් සකස් කරනවා. ඒ වගේම තමයි පාඩම ඩිලිවර් කරනකොට අර දරුවට යම්කිසි කාරණාවක් තේරුම් ගන්නට අමාරුයි කියලා දැනෙනවා නම් මම ගොඩක් වෙලාවට කරන්නේ පාඩම ඉතාමත් සරල ලෙස ඉදිරිපත් කරන එක. ඒ වගේම ඊට අමතරව මම ඒ දරුවගේ ටීචර් එක්ක ගොඩක් වෙලාවට සාකච්ඡා කරනවා. එයාගේ ප්‍රෝග්‍රෙස් එක, එයා කොහොමද වැඩ කටයුතු කරන්නේ, ඉන්ටරැක්ෂන්ස් කරන්නේ කොහොමද, ඒ දේවල් සාකච්ඡා කරලා ඒ අනුවත් මම මගේ උගන්වන ආකාරය වෙනස් කරනවා. තවත් කාරණාවක් තමයි ඇගයින් කියන එක. ඇගයින් වල ගොඩක් වෙලාවට විශේෂ අවශ්‍යතා තියෙන දරුවාට සාමාන්‍ය ඇගයින් සිදු කරන්න ටිකක් අමාරුයි. ඉතින් ඒ වෙලාවට ඒ දරුවාගේ මට්ටමට සරිලන පරිදි ඇගයින් වෙනස් කරලා ඔහුට ඒ අදාළ ලකුණු මට්ටම ලබා දෙන්න මම කටයුතු කරනවා. ඒ වගේම දරුවා සමගත් මම නිතරම සාකච්ඡා කරනවා. ගොඩක් වෙලාවට එයාට මම උගන්වන විදිහ තේරුම් ගන්න පුළුවන්ද, එහෙම අමාරු නම් මම කොහොමද එයාට කියලා දෙන්න ඕනේ කියන කාරණා ගැන, වගේම මගේ වෘත්තීය දැනුමත් උපයෝගී කරගෙන මම පාඩම් නිතර නිසන වෙනස්කම් වලට භාජනය කරනවා. ඒ වගේම හැම වාරයක් අවසානයේදීම වගේ දරුවා ගැන මගේ නිරීක්ෂණ ඉදිරිපත් කරන්න ඕනේ. ඒක අපේ වගකීමක්. දැනට මම සෑම අපාරයක් අවසානයේදීම වාර්තාවක් සකස් කරනවා දරුවාගේ ඉගෙනීමේ රටාව, ඒ වගේම කොයි වගේ ඉගෙනුම් ක්‍රමද දරුවාට ගැළපෙන්නේ කියන එක මම මේ වාර්තාවට ඇතුළත් කරනවා. ඒ වගේම ඉදිරියටත් රජයෙන් සහ පාසලෙන් පනවන ක්‍රියාකාරකම් අනුව ඉගෙනීමේ ක්‍රියාවලිය ඩිෆරෙන්ෂියේට් කරන්න, එහෙම නැත්නම් වෙනස්කම් වලට භාජනය කරන්න මම බලාපොරොත්තු වෙනවා.
හොඳයි, ඉතින් anxiety, ADHD වැනි මානසික සෞඛ්‍ය ගැටළු වලට මුහුණ දෙන ළමුන්ට සාර්ථකව තම අධ්‍යාපන කටයුතු කරගැනීමට ඔස්ට්‍රේලියාවේ පාසල් පද්ධතිය විසින් භාවිතා කරන විවිධ ක්‍රමවේද පිළිබඳව තොරතුරු ඔබ වෙත ගෙනෙන්න SBS සිංහල සේවයේ අපි කටයුතු කළා. ඉතින් ඒ සඳහා අද දවසේ අපත් සමඟ සම්බන්ධ වුණේ වික්ටෝරියා ප්‍රාන්තයේ පාසල් ගුරුවරියක ලෙස සේවය කරන නිරුක්ෂි ෆර්නැන්ඩෝ. ඉතින් අද දවසේ සාකච්ඡාවෙන් අපි සමුගන්නවා. බොහොම ස්තුතියි නිරුක්ෂි අද දවසේ සාකච්ඡාවට අපත් සමඟ එකතු වුණාට.
ස්තුතියි දිනේෂ්.
ඔබ SBS සිංහල ගුවන්විදුලිය සමගින්.
මේ වගේ තවත් තොරතුරු දැනගන්න කැමතිද? එහෙමනම් Apple Podcast, Google Podcast, Spotify හෝ ඔබගේ podcast ලබා ගන්න ඕනෑම මාධ්‍යයකින් අපට සවන් දෙය හැකේ.